ගරු මුජිබ රෞමාන් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 20ක් කාලයක් ලැබෙනවා.
ස්තුති ගරු සභාපතිතුමියනි, අද විශේෂයෙන්ම මේ ජාතික ජන බලවේගය ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවේ දෙවෙනි අයවැය අවස්ථාවට කතා කිරීම ගැන ස්තුතිවන්ත වෙනවා. මම හිතනවා අපිට මට කලින් කතා කරපු සභානායකතුමා මේ පළවත් කතාවක් කිව්වා. ඒ වගේම ආණ්ඩු වැටෙන කතාවක් කිව්වා. අපි නම් කිව්වේ නෑ මේ ආණ්ඩුව හෙට වැටෙයි අනිද්ද වැටෙයි කියලා. මං හිතන්නේ හිතුමා හිතන් ඉන්නවත් දන්නේ නෑ ආණ්ඩුව හෙට වැටෙයි අනිද්ද වැටෙයි කියලා. අපි නම් කිව්වේ නෑ. ඉතින් මොකද 159ක් පාර්ලිමේන්තුවේ තියෙන ආණ්ඩුවක් එහෙම කවුරු හරි හිතනවා නම් අපිට එහෙම හිතන්න ඕමනාවක් නෑ. ඉතින් මං හිතනවා සභානායකතුමාගේ ඔළුවේ ඇත්ත තියෙනවා කොයි වෙලාවෙ හරි මේක වැටෙයි කියලා. එහෙනම් එතුමා ඇවිල්ලා මතුරනවා මේක වැටෙයි මේක වැටෙයි කියලා. එහෙම එකක් නැහැ. ඊළඟට එතුමා ඉදන් ගෝ මේ පළවත්තේ කතාව. ඉතින් අපි මෙච්චර කල් හිතාගෙන හිටියා මේ ආණ්ඩුව පාලනය කරන්නේ කැබිනට් එක, රට පාලනය කරන්නේ කැබිනට් එක කියලා. දැන් එතකොට මේ සභානායකතුමා පිළිගන්නවා පළවත්තෙන් තමයි පාලනය වෙන්නේ කියලා. ඒත් මොකද අපි හිතනවා මේ රටේ ජනාධිපතිතුමා ඉන්නේ මේ ජනාධිපති කාර්යාලේ, මේ තියෙනවා කැබිනට් එකක් තියෙනවා, කැබිනට් එකයි ජනාධිපතිතුමායි තමයි රට පාලනය කරන්නේ. පළවත්තේ තියෙන පක්ෂ කාර්යාලය. ඒ හැමෝටම පක්ෂ කාර්යාලවල තියෙනවා. ඒ පක්ෂ තීන්දුව ගන්න පුළුවන් පක්ෂකාරය, ඒක ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ රටේ පාලනයට පළවත්ත සහභාගී වෙනවද කියන එක. එතනදී තමයි මේ තියෙන්නේ. ඒක ගැන තමයි හැම එක්කෙනාම දොස් කියන්නේ මේ පළවත්තේ ඉඳන් ඕඩර්ස් දෙනවා කියලා. දැන් කොළඹ නගර සභාව බැලුවත් කොළඹ නගර සභාවේ නගරාධිපතිතුමියගේ කාර්යාලය ඇතුලේ පළවත්තෙන් එක්කෙනෙක් දාලා වාරි කරලා තියෙනවා. නැහැ කියලා කියන්නේ. එයා තමයි නගරාධිපතිතුමියට කියන්නේ මොකද්ද කරන්න ඕනේ කියලා. ඒක තමයි මේ පළවත්ත පාලනය කියලා කියන්නේ. එහෙම නැතුව වෙන මොකවත් නෙමෙයි. ඔබතුමාලාගේ පක්ෂයේ ඔබතුමාලා පළවත්තේ අරගෙන තීන්දුව කරත් කොහේ තීන්දුව කරත් අපිට ගැටලුවක් නැහැ. ගරු සභාපතිතුමනි, දැන් ඊළඟට ජනාධිපතිතුමාගේ අයවැය කතාව අපි බැලුවොත් එම එතුමා ඒ අයවැය කතාවේදී තමයි අපි බැලුවම අපිට පේනවා එතුමා අර ජනාධිපති මැතිවරණයේදී කරපු කතාවක් වගේ තමයි කතා කළේ. එතුමා ඒ කතාව අහලා අපි දැක්කා එතුමාට ජනාධිපති මැතිවරණය ජයග්‍රහණය කරන්න පුළුවන් වුණා. පාර්ලිමේන්තු මැතිවරණය 3-2 ගන්නත් පුළුවන් වුණා. නමුත් අපි දැක්කා ප්‍රාදේශීය සභා මැතිවරණයට එනකොට තමුන්නාංශයට ලබා දීපු ඡන්ද 123ක අඩුවක් ඒ ඡන්ද වෙනකොට අඩු වෙලා ගියා. ජනාධිපතිතුමාගේ කතා තිබුණ රට වටේම ගියා. දැන් මේ අය වැදිත් ජනාධිපතිතුමා ඇවිල්ලා විශාල කතාවක් කර අපි ඔක්කොම අහගෙන හිටියා. එතකොට දැන් මේ අයවැය තුල අපි දකින්න විපක්ෂයේ හැටියට අපේ යෝජනාවල් අපි කියනවා. අපි දකින වැරදි කියනවා. ඒක පිළිගන්නවද නැද්ද කියන එක තමුන්නාංශලගේ වැඩක්. ඒක අපි විපක්ෂය හැටියට අපේ කාර්යභාරය තමුන්නාංශලගේ අයවැය තියෙන අඩුපාඩු වැරදි ඒව තියෙනවා නම් අපි පෙන්වලා දෙන එක. ගරු සභාපතිතුමියනි, දැන් මේ රටේ අපි දන්නවා මේ දැන් දිගටම ආණ්ඩුවේ ඉන්න උදවිය කතා කරේම රාජ්‍ය ආදායම වැඩි කරගත්ත එක ගැන. දැන් මේ රාජ්‍ය ආදායම වැඩි කරගන්නේ කොහොමද කියන එක පැහැදිලි කරන්නේ නැහෙනි. ද රාජ්‍ය ආදායම වැඩි කරගන්න අපි දැක්කා 2023 රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ රටේ තිබුණු සියලුම බඩු භාණ්ඩ වලට වැට් එක ගැව්වා 15% ඊට තිබුණු වැට් එක 118%ට ගෙනාවා. ඊළඟට එතුමා සමාජ ආරක්ෂණ බද්ද කියලා 2.5% වැඩි කරා. ඊළඟට ඒ දාපු ඒ බදු ආදායම වැඩි වෙලා තමයි එදා 2023 රාජ්‍ය ආදායම වැඩි වුණා, 24 රාජ්‍ය ආදායම වැඩි වුණා, 25 රාජ්‍ය ආදායම වැඩි වුණා. ඒ කියන්නේ දැන් එදා තමුන්නාංශලා කිව්වා බදු ගෙවන්න එපා කියලා. මට මතකයි අපේ හඳුන් නැති ඇමතුමා ඒ කාලේ විපක්ෂයේ ඉන්නකොට කිව්වා ප්‍රෙස් එකක් තියලා බදු ගෙවන්න එපා කියලා. ඒතොර ඒ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා දාපු බදු ප්‍රමාණය තමුන්නාංශලා 2025 අයවැයට ගෙනල්ලා කිසිම වෙනසක් නොකර තමයි මේ රාජ්‍ය ආදායම වැඩි කරලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි කිලෝ එකකට ගැව්වා, හාල් කිලෝ එකකට රුපියල් 65ක් ගැව්වා. කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක්. ඒ රුපියල් 65ක් බත්කන අපි බත්කන හාල් එකට රුපියල් 65ක ගහලා තමුන්නාංශලා ඒකෙන් රුපියල් මිලියන 9000ක් බදු ආදායම හැටියට එකතු කරගත්තා. එහෙම ආණ්ඩුවක් කිලෝ එකකට රුපියල් 65ක්. ඊළඟට අර ලුණු එකටත් ගැහුවා රුපියල් 40 ගන්න. අපේ රටේ කවදා ලුණු ආනයනය කරලා නැහැ. ලුණු එකට රුපියල් 40 ගානේ ගහලා රුපියල් මිලියන 5000ක් බදු ආදායමට එකතු කරා. රුපියල් 120ට දෙන්න පුළුවන් ලුණු කිලෝ එක රුපියල් 340ට අරගෙන ගියා. ගේමක් ගැව්වා. ලුණු මාෆියායකට ඕන විදියට ලුණු වෙළඳ පොළ අසුරවන්න ඉඩ දුන්නා. ගරු සභාපතිතුමනි, ඊළඟට වාහන 100-200 ඉඳන් 400-500 වෙනකන් වාහන බද්ද වැඩි කරා. තමුන්නාංශලා ඒ වාහන බද්ද වැඩි කරා.
ඒ වාහන බද්ධ වැඩි කරලා තමයි අද වෙනකොට අද කියනවා රේගුව බිලියන එකයි ආදායම කියලා. ඔය බිලියන එකයි ආදායම. ඒ බිලියන එකෙන් 70%කට වැඩි වාහන ගෙන ආපු ආදායම. ලක්ෂ 12යි 21. දැන් ලක්ෂ 14ට 21ක් දෙනවයි කියුවානේ. දැන් 21 ගහන්නෙත් නෑ ජපානේ. මේ ඇමතිතුමා 21 දෙනවයි කියුවට පස්සේ. ඊළඟට අර එක ඇමතිවරෙක් ඇඬුවා. එයා හරි කනගාටුවෙන් ඇඬුවේ මේ ඔක්කොමලට වාහන දෙන්න ඕනේ මට හරි දුකයි මට විතරයි වාහනයක් තියාගන්න බෑයි කියලා එයා ඇඬුව ඇවිල්ලා. එයා දැන් කතාවක්වත් නෑ. දැන් කීයද? අර ලක්ෂ 25ට ගිය ඇල්ටෝ එක දැන් ලක්ෂ 75කට යන්නේ. ඇල්ටෝ එක 3 wheel එක ලක්ෂ 20 බැනලා. ජනාධිපතිතුමා කිව්වා ජපාන් මෝටර් සයිකලයක් දෙනවයි කියලා. ජපාන් මෝටර් සයිකලයක් තියා දැන් ඉන්දියන් මෝටර් සයිකලයක් ගන්න බෑ. හා පුෂ්වයිස්කලයක් ගන්න බෑ. ගරු සභාපතිතුමනි මෙන්න මේ විදියට තමයි කිව්වේ. එදා රුපියල් 65කට බදු හාල් කිලෝ එකට ගහනකොට මෙතුමන්ලා මොකද්ද කිව්වේ? මෙතුමන්ලා බදු ගහනකට වැරුව කිව්වා මේ ප්‍රභූ පලන්තිය පාලනය කරන්නේ දුප්පත් ජනතාව ගැන කිසිම හැඟීමක් නැහැ කියලා කිව්වා. දැන් තමුන්නාන්සලා 65ක් බදු ගෙව හාල් කිලෝ එකට. දැන් තමුන්නාන්සලා නිර්ප්‍රභූද? මම නම් කියන්නේ නිර්ප්‍රභූ නෙමෙයි. අරෝ ඇමතුමා තමුන්නාන්සලා නිව් ප්‍රභු අලුත් ප්‍රභු පන්තිය නිව් ප්‍රභු. හරිද? ඔක්කොම භුක්ති විඳිනවානේ. ආරක්ෂාව එපා කිව්වා ජනාධිපතිතුමා වැඩි කරගෙන තියෙනවා. අගමැතිතුමිය ඉස්සර කිව්වා පොලිස් කාර්යෝ දෙන්නේ ඇති කියලා කිව්වා. දැන් ඔක්කොම ආරක්ෂාව තියෙනවා. તો මොනවාද නැත්තේ? දැන් වාහනත් දෙනවා. ඉස්සර කිව්වා බත් පැකට් එක අරන් එනවයි කියලා පාර්ලිමේන්තුවට කන්න. දැන් බත් පැකට් එක අරන් එන්නේ නැහනේ. ඉස්සර කිව්වා කෝච්චි එනවයි කියලා කිව්වා. හරි බස් එක එනවයි කියලා කිව්වා. දැන් නැහනේ. දැන් මේ ඔයගොල්ලෝ ප්‍රභූවරු ඒ විඳින දේවල් හැම එකක්ම තමුන්නාන්සලත් විඳිනවා. ආ ඔයගොල්ලෝ ඇවිල්ලා දැන් නිව් ප්‍රභූ. ඔව් අලුත් ප්‍රභූ. හරිද? ඒ හින්දා ගරු සභාපතිතුමියනි ජනාධිපතිතුමා පොරොන්දු කීපයක් දුන්නා. එතුමා කිව්වා අයවැය වලට කලින් ජනාධිපති මැතිවරණයේදී වාචිකව දුන්නා අත්‍යවශ්‍ය භාණ්ඩවල විනාඩු කරනවායි කිව්වා. වැට් එක අයින් කරනවායි කියලා කිව්වා. පාසල් උපකරණවල වැට් එක අයින් කරනවායි කියලා කිව්වා. විදුලි බිල 3 එකක් අඩු කරනවායි කියලා කිව්වා. ඩීසල් පෙට්‍රල් වල අනවශ්‍ය බදු අයින් කරලා අඩු කරලා දෙනවායි කියලා කිව්වා. මේ අයවැය තියනවාද? ඇයි පාසල් උපකරණවල වැට් එක අයින් කරන්න බැරි? තමුන්නාන්සලා මේ ජනතාව ගැන සාධාරණත්වය ගැන කතා කරනවා නම් ජනතාවගේ දුක ගැන කතා කරනවා නම් මේ ළමයින්ගේ පාසල් උපකරණ ගන්න වැට් එක අයින් කරන්න නැත්තේ? අයින් කරන්නේ නැහැ. අත්‍යවශ්‍ය භාණ්ඩ අද දරිද්‍රතාවයේ වැඩි වෙලා තියෙනවා ගරු සභාපතිතුමියනි. අද වෙනකොට දරිද්‍රතාවයේ වැඩි වෙලා තියෙනවා. ඇති නැති පරතරයේ වැඩි වෙලා තියෙනවා. අද වෙනකොට ජනතාවගේ ක්‍රය ශක්තිය අඩු වෙලා ගිහිල්ලා තියෙනවා. අද එක වේලක් කාලා ඊළඟ වේලා බඩගින්නේ ඉන්න ජනතාවක් අද ඉන්නවා විශාල ප්‍රමාණයක්. ඒ වගේම තමයි තමුන්නාන්සලා අර අලගොවියන්ටයි ලුණු ගොවියන්වයි නන්නත්තර කරා. ලොකු බොරොන්දු දුන්නා. ලොකු උදේවල් කරනවායි කියලා කිව්වා. අන්තිමට මොකද උනේ? මේ පාර අලගොවියයි ලුණු ගොවියයි නන්නත්තර වුණා. හැම ආණ්ඩුවකම දීම අල ලුණු විකුණනකොට ප්‍රශ්නයක් ආවා. හැම ආණ්ඩුවක්ම මැදිහත් වෙලා ඒවා මිලදී ගත්තා. නමුත් තමුන්නාන්සලා මිලදී ගත්තේ නැහැ. තමුන්නාන්සලා අලගොවියයි ලුණු ගොවියයි නන්නාතර කරලා ජාවාරම් කාර්යයත් එක්ක තමුන්නාන්සලා හිටගත්තා ගිහිල්ලා. ජාවාරම් කාර්යෝ එක්ක. දැන් මොකද? දැන් කියනවා අපේ ලාල්කාන්ත ඇමතුමා කියනවා ලබන අවුරුද්දේ ඒකට උත්තරයක් දෙන්නම් කියලා. නේද? ලාල්කාන්ත ඇමතුමාට නම් යථාර්ථය ටිකක් තේරෙනවා. එහෙනම් එතුමා කතා කරන සමහර දේවල් වලට අපිත් එකඟයි. මොකද යථාර්ථවාදීව එතුමා කතා කරලා කියනවා දැන් මේ අවුරුද්දේ මොකුත් නැහැ කරන්න බෑ. ඒක ඇත්ත. කාලේ ගියා. දැන් ලබන අවුරුද්දේ බලමු කියලා ඔබතුමා කියනවා. අපි බලමු ලබන අවුරුද්දේ ඔබතුමා කරන්න යන දේවල් ගැන. ඒ වගේම ගරු සභාපතිතුමියනි දැන් අපි දැක්කා ඉඳගෙන දැන් අපි විශේෂයෙන්ම දැන් අපිට පේනවා ඉඳගෙන දැන් මේක මේ ආපු අයවැය ටික අරන් බැලුවා නම් යෝජනා විශාල ප්‍රමාණයක් තියෙනවා. ගිය අවුරුද්දේ තිබුණ යෝජනාවලුත් තියෙනවා මේ අවුරුද්දේ. එතකොට අපිට පේනවා මේ පරණ වයින් ටිකම තමයි JVP බෝතල් වලට දාලා මේ ගිනල්ලා තියෙන්නේ. මේ අලුත් වයින් නෙමෙයි. ආ මේ පරණ වයින්. රනිල් වික්‍රමසිංහ ගෙන ආපු අර යලි පිපිදුමු ශ්‍රී ලංකා එක තමයි මේ ගිනල්ලා තියෙන්නේ. වෙන මොකවත් නැහැ. හරි ඒක තේරුම් ගන්න. ඊළඟට ඇවිල්ලා දැන් අර තිබෙනවා මේ IMF එකේ වැඩසටහනත් එක්ක අද ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. අපි දන්නවා IMF එකට අපි යන්න කියලා කිව්වා. තමුන්නාන්සලා ඉදා IMF එපා කියලා කිව්වා. තමුන්නාන්සලා විපක්ෂයේ ඉන්නකොට විකල්ප ආර්ථික වැඩසටහන් තියෙනවායි කියලා කිව්වා. අපි IMF එක පිළිගන්නේ නැහැයි කියලා කිව්වා. දැන් IMF එකත් එක්ක එකට වෙලා ඇවිල්ලා තියෙනවා. දැන් IMF එකේ අවසාන වාරිකේ 2027 මාර්තු මාසෙන් අවසන් වෙනවා. දැන් ඊළඟට මොකද්ද කරන්නේ? ඊළඟට යන්න වැඩ පිළිවෙලක් තියෙනවද? ඒ වැඩ පිළිවෙල ගැන කතා කරනවද? එහෙම කතා කරලවත් නැහැ. වැඩ පිළිවෙලක් ගැන හිතලවත් නැහැ. අපි බැලුවත් එහෙම අද අපේ අපේ අපනයන ආදායම වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම ආන අපේ රටට මේ විශේෂයෙන්ම ආයෝජකයන් ගෙන්න ගන්න පුළුවන් යෝජනාවල් ශ්‍රම වෙළඳපොළ ශක්තිමත් කිරීමට යෝජනා නැහැ. ආයෝජකයන්ගේ ශ්‍රම සහභාගිත්වය තරගකාරීත්වය ගැන කිසිම අවධානයක් නැහැ. අපනයන ආදායම වැඩි කරගන්න යෝජනා නැහැ. වෙළඳ ගිවිසුම් ඒ කියන්නේ වෙළඳ හා ආයෝජක ගිවිසුම් කිසිම ගැන කතාවක් නැහැ. එහෙමනම් කොහමද ආයෝජකයන් එන්නේ? දැන් තමුන්නාන්සලා ඉන්දියාවත් එක්ක ගිවිසුම් අත්සන් කරා. ඒව එළියට දැම්මේ නැහැ. ඇමරිකාවත් එක්ක අත්සන් කරා. එළියට දැම්මේ නැහැ. ඊළඟට තමුන්නාන්සලා චීනෙත් එක්ක ගිවිසුම් අත්සන් කරා. ඒ ගිවිසුම් ඔක්කොම හංගගෙන ඉන්නවා. එකක්වත් එළියට දාන්නේ නැහැ. අපි දන්නේ නැහැ ඇයි එළියට දාන්නේ නැත්තේ කියලා. අපි දන්නේ නැහැ. ඇයි හංගගෙන ඉන්නේ? ඉස්සරහ අපි ඒ කාලේ ආණ්ඩුව ඒව අත්සන් කරලා එළියට දැම්මේ නැත්තම් තමුන්නාන්සලා හැමදාම හවස 4ට අර වික්‍රම් වටරවුම හිටගෙන ඉන්නවා. නැත්තම් කොටුවේ දුම්රිය පොළ ඉස්සරහ හිටගෙන ඉන්නවා. දැන් නෑ. දැන් ඒව අත්සන් කරලා තමුන්නාන්සලා ෆයිල් එකකට දාලා ඒව හංගගෙන ඉන්නවා. ඒව එළියට දෙන්නේ නැහැ. ඊළඟට තමයි ගරු සභාපතිතුමියනේ තවත් බදු වැඩි කරලා තියෙනවා. 2026 දී වැට්සා සමාජ ආරක්ෂණ බද්ද සීමාව මිලියන 60 ඉඳන් 30 වෙනකන් අඩු කරලා තියෙනවා. ඒ මොකද මිලියන 60 ඉඳන් 30 වෙනකන් අඩු කරේ ඇයි? මේ රටේ ඉන්න මධ්‍යම පරිමාණ වෙළඳ ව්‍යාපාරිකයෝ සුළු වෙළඳ ව්‍යාපාරිකයන්ටත් ෂොට් එක දෙන්න යන්නේ ඇයි? ගජමිතුරු ආර්ථිකය හදන්න. දැන් ජනාධිපතිතුමා කියනවානේ ගජබිරුතු ආර්ථිකයක් නැහැ කියලා. මොකද නැත්තේ? ඉෂාර නානායක්කාරයට දුන්නා මත්පැන් බලපත්‍රය, ධම්මික පෙරහැරට දුන්නා මන්නාරමේ සුළං විදුලි බලාගාරය හදන්න. දැන් මේ හදන්නේත් අර ගමේ ඉන්න සුළු ව්‍යාපාරිකයව නැති කරලා අර මහා පරිමාණ සුපර් මාකට් චේන් එකට තව ඉඩකඩ හදලා දෙනවා. හිඳා අම්බලා මේක ටික හම්බ කරගනින් කියලා. ඒකයි මේ යන්නේ. ඒකයි මේ මිලියන 30ට ගෙනාවේ. දැන් තමුන්නාන්සලා කම්කරු මන්ත්‍රිය ගැන කතා කරනවා, ගොවි ජනතාව ගැන කතා කරනවා, සාමාන්‍ය ජනතාව ගැන කතා කරනවා. මොකද්ද මේ අර පාසල් ළමුන්ට දෙන වවුචරේ ඇරුණම එක දෙයක් මේ අයවැයෙන් පෙන්නන්න මේ රටේ සාමාන්‍ය ව්‍යාපාරිකයා වෙනුවෙන් ක්‍රියාත්මක කරපු දේ එක දෙයක් එකක්වත් නැහැ. ඔක්කොම ඉන්නේ කලාල්කාන්ත ඇමතුමා කියන විදිහටම සුපිරි. ඒ සුපුරි ගණේ ඉන්න ව්‍යාපාරිකයෝ ටිකක් අද ජනාධිපතිතුමාගේ වටේ ඉන්නවා. අන්න ඒ අය වෙනුවෙන් තමයි මේ අය මේක ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි ගරු සභාපතිතුමියනි, දැන් අපි ආයෝජන ගැන කතා කරනවා. මතක තියාගන්න මේ ආයෝජන මේ මගේ ළඟ තියෙනවා. 2025 සැප්තැම්බර් මාසේ 2025 ශ්‍රී ලංකා ඉන්වෙස්ට්මන්ට් ක්ලයිමට් ස්ටේට්මන්ට් කියලා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කරලා තිබෙන ලියවිල්ල. තමා මේක සභාගත කරනවා. දැන් මේ ලියවිල්ල ඒගොල්ලෝ එක තැනක මෙහෙම දෙයක් කියනවා. මේ ලියම පටන් අරගෙන කියනවා the npp is commitment to the country $3 billion 4 year extended fund facility imf program reassured investors but many remain wary given the npp leadership historically anti western markets influence ideology. මොකද ඒගොල්ලෝ කියන්නේ? ඒගොල්ලෝ කියනවා ජාතික ජනබලවේගයේ ආණ්ඩුව බටහිර විරෝධී මාක්ස්වාදයේ මතවාදයේ නායකත්වයක් තිබෙන නිසා මේ ආයෝජන පිළිබඳව යම් ගැටලු මතුවලා තියෙනවා කියලා මේ ලියවිල්ලක ඒගොල්ලෝ ඉදිරිපත් කරලා තියෙනවා. මම දන්නේ නැහැ ආණ්ඩුව මේ ලියවිල්ල බැලුවද කියලා. නමුත් අපි නම් දැක්කේ නැහැ උත්තර දෙනවා. දැන් මේ ලියවිල්ලේ කරුණු 10ක් විතර තියෙනවා ගරු සභාපතිතුමනි. මේ කරුණු 10ේ වැදගත් කරුණු වලින් මම කරුණු කීපයක් කියන්නම්. ඒගොල්ලෝ එක කරුණක් කියනවා විදේශ ආයෝජන සඳහා එක ප්‍රතිපත්තියක් නැහැ කියලා කියනවා. ඒගොල්ලෝ කියනවා දෙවෙනි පිටුවේ පළවෙනි එක කියනවා විදේශ ආයෝජන සඳහා එක ප්‍රතිපත්තියක් නැහැ. ඊළඟට ඒගොල්ලෝ කියනවා වන් ස්ටොප් ෂොප් එක ඒකට ගියාම හැමතැනටම රස්තියාදු වෙන්න ඕනේ කියලා ආයෝජකයන් අවසර ගන්න කියලා. ඒකට දීර්ඝ කාලයක් යනවායි කියලා තියෙනවා. ඊළඟට ඒගොල්ලෝ දෙවෙනි කාරණේ කියනවා විශේෂයෙන්ම විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කරන්නේ නොකිරීම නිසාම ආයෝජකයන්ට ලාභදායි මිලකට විදුලිය ගන්න බැරි වෙලා තියෙනවායි කියලා ඒගොල්ලෝ කියනවා. ඊළඟට ඒගොල්ලෝ කියනවා කලින් ආණ්ඩුව ආර්ථික පරිවර්තන පනතක් ඒ පනත BOI වෙනුවට ඒක ක්‍රියාත්මක කරන්න හැදුවා. නමුත් තමුන්නාන්සලා බලයට ඇවිල්ලා ඒ ආර්ථික පරිවර්තන පනත ක්‍රියාත්මක කරන්නේ නැහැ. තවම BOI ඒක තමයි යටතේ යන්නේ කියලා ඒගොල්ලෝ පෙන්වලා දීලා තියෙනවා. ඊළඟට ඒගොල්ලෝ කියනවා එක ප්‍රතිපත්තියක් නැහැ බදුවලට. ඉන්දියාවට එක බදුක්‍රමයයි චීනට එක බදුවමයයි විවිධාකාර ප්‍රතිපත්ති තියෙන හින්දා ආයෝජකයන්ට විවිධ පණිවිඩ තමුන්නාන්සල ලබා දෙනවා කියලා ඒගොල්ලෝ කියනවා. ඊළඟට ඒගොල්ලෝ කියනවා 2024 අයවැය යෝජනාවලදී සේවා සහ විදේශීය සමාගම් සේවා සපයන සහ විදේශීය සමාගම් වලට 15% බදුසහනයක් දුන්නා. නමුත් මේක පෝට් සිටියකට දීලා තියෙන බදුසහනත් එක්ක බලනකොට විශාල පරතරයක් තියෙනවායි කියලා මේ වාර්තාව ඒගොල්ලෝ කියලා තිබෙනවා. එතකොට ඒගොල්ලෝ කියනවා ඉඳගෙන විශේෂයෙන්ම මොකද ඒගොල්ලෝ කියන්නේ? ඒගොල්ලෝ පෙන්නලා දෙනවා තමුන්නාන්සලට විශේෂයෙන්ම තමුන්නාන්සලා මේ කරන මේ ඊළා ඒගොල්ලෝ පෙන්නලා දෙනවා විශේෂයෙන්ම තමුන්නාන්සලා මේ කරන මේ මේ ක්‍රියා ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙන නිසා අද මේ රටට ආයෝජකයන් එන්නේ නැහැ කියලා ඒගොල්ලෝ කියනවා. ඒ හින්දා ඒගොල්ලෝ මේ ආයෝජකයන්ව ගෙන්න ගන්න මොකද්ද කරන්න කියලා ඒගොල්ලෝ අහනවා ආණ්ඩුවේ ප්‍රතිපත්තිය මොකද්ද කියලා. දැන් තමුන්නාන්සලගේ ප්‍රතිපත්තිය කියන්න ඕනේ. මොකද අපි දැක්කා මේ 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 වார்த்தාවේ කියන විදිහටම තමුන්නාන්සලා මාක්ස්වාදය පිළිගන්න ඒ මාක්ස්වාදී අදහසට නායකත්වයක් තියෙන පක්ෂයක්. විවෘතාර්ථිකය පිළිගන්නේ නැහැ කියලා කිව්වා. දැන් තමුන්නාන්සලා තෝරගල කියන්න ඕනේ. මොකද්ද කියන්න ඕනේ? තමුන්නාන්සලා තවදුරටත් World Bank IMF එකත් එක්ක දිගට යනවද? එහෙම නැත්නම් තමුන්නාන්සලාගේ අර මාක්ස්වාදී අදහස් එක්ක තවම ඉන්නවද නැද්ද කියන එක මේ රටේ ලෝකෙට ආයෝජකයන්ට කිව්වොත් තමයි එන්නේ. මොකද දැන් ඒගොල්ලෝ කියනවා පැහැදිලිවම මේක වාමාංශික ආණ්ඩුවක් කියන අදහස ඒගොල්ලෝ කියලා තිනවා ඒගොල්ලන්ගේ වාර්තාවට ඇමරිකාවේ වාර්තාවට. ඒ හින්දා දැන් තමුන්නාන්සලා එක්කෝ කියන්න ඕනේ. මොකද තමුන්නාන්සලා කියන්න ඕනේ? තමුන්නාන්සලා කියන්න ඕනේ එක්කෝ අපි යන්නේ අර අපි ඉස්සර පෙළපාඩි යනකොට තමුන්නාන්සලා කිව්වා අපි යන්නේ කොයි පාරේද? මාක්ස්ලින් ගිය පාරේ කියලා. දැන් තමුන්නාන්සලා කියන්න ඕනේ අපි යන්නේ කොයි පාරේද? ට්‍රම්ප් මෝඩි ගිය පාරේද නැද්ද කියලා කියන්න ඕනේ. ඒක කියන්න ඕනේ. හරිද? ඒක කිව්වොත් තමයි ආයෝජකයෝ එන්නේ. එහෙම නැතුව අර හොරෙන් චීනෙට ගිහිල්ලා චීනේ වර්ක්ෂොප් වල ඉඳලා ආයි මෙතන ඇවිල්ලා කියනවා චීන මොඩල් එක හදන්න ඕනේ. චීන මොඩල් එක හදන්න අවුරුදු 15ක් යනවා කියලා ඒ කතා කිව්වම ආයෝජකයෝ එන්නේ නැහැ. ඒක පැහැදිලිව කියන්න. ඒ වගේම තමයි එක්කෝ තමුන්නාගල ඇත්ත කියන්න ඕනේ. තව බොරු කියන්න නම් එපා. මොකද බොරුවෙන් මේක කරන්න බෑ. දැන් බොරු කියලා කියලා තව මේක යන්නේ නැහැ. දැන් මේක උපරිම මට්ටමට අවිල්ල තියෙන්නේ. මීට එහා මේ රටට ආයෝජකයේ ගේනවා නම් තමුන්නාන්සලගේ ආර්ථික ප්‍රතිපත්තිය මාක්ස්වාදයේ අතහැරියද නැත්නම් වාමාංශික දේශපාලනයේ අතහැරියද නැත්නම් මගේ ඇඟේ තිබෙන වම් කකුල ඇරෙන්න වෙන වමක් මම දන්නේ නැහැ කියලා තමුන්නාන්සල කියන්න ඕනේ. මොකද එහෙම කිව්වොත් තමයි ගරු සභාපතිතුමියනි මේ රටට ඉස්සරහට යන්න පුළුවන්. මොකද මේක විහිළුවක් නෙමෙයි. මේ යන්න පුළුවන් උපරිම දුර ඇවිල්ලා තියෙන්නේ. මීට එහා ඕගොල්ලන්ගේ ආර්ථික මොඩල් එක මොකද්ද කියලා ලෝකෙට කියන්න ඕනේ. ඒ ආර්ථික මොඩල් එක චීන එක පැත්තකින් චීනට වර්ක්ෂොප් ගිහිල්ලා පක්ෂලේකම්තුමා චීන ගිහිල්ලා සති ගණන් ඉඳලා එයා ඊට මෙහාට ඇවිල්ලා කියනවා චීන මොඩල් එක අපි හදාරනවා අවුරුදු 15ක් යනවා මේ මොඩල් එක ගේන්න කියලා. එහෙම කිව්වම ආයෝජකයෝ එන්නේ නැහැ. මතක තියාගන්න. මොකද යන පාර කියලා තෝරගන්න. ඕගොල්ලෝ පාර කියන්න.
ගරු මන්ත්‍රීතුමා තව විනාඩි දෙකක් කාලයක්.
ඔව් ඕගොල්ලෝ පාර කියන්න. ඒ පාර කියන්නේ නැතුව නම් මේ රටට ඉස්සරහට යන්න බෑයි කියන එක මතක තියාගන්න. ඒ මොඩල් එක පැහැදිලි කරන්න. මොකද ඉදිරි මොඩල් එක තමුන්නාන්සලා මේ රටේ විවෘතාර්ථිකයත් එක්ක මේ යන ප්‍රෝග්‍රෑම් එකත් එක්ක යනවද? එහෙම නැත්නම් අර තමුන්නාන්සලා විපක්ෂයේ ඉන්නකොට කතා කරපු මාක්ස්වාදයේ ලෙනින්වාදයේ ඒ ප්‍රෝග්‍රෑම් එක කරපින්නගෙන යනවද? මේ දෙකෙන් එකක් මහවතක් තෝරගන්න. තව දුරටත් ඩබල් ගේම් ගහන්න බෑ. රෑ දැනියල් ඩබල් මිගෙල් චරිත රඟපාන්න එපා. ඇත්ත කතා කරන්න කියලා අපි තමුන්නාන්සලගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ගරු සභාපතිතුමියනි මම තමුන්නාන්සලට අවසාන වශයෙන් කියනවා විශේෂයෙන්ම තමුන්නාන්සලව බලයට ගෙන ආපු මේ රටේ විශාල සමාජ තීරු අද වෙනකොට ඈත් වෙලා ඉන්නවා. තමුන්නාන්සලව ගොවි ජනතාව බලයට ගෙනකොට කිව්වා ගොවියන්ට සලකනවා සාල් මාෆියාව නැති කරනවායි කියලා කිව්වා. අන්තිමට ගිහිල්ලා තමුන්නාන්සලා ඩඩ්ලිත් එක්ක ගිහිල්ලා හිරගත්තා සාල් මාෆියාව තවම තියෙනවා. ඊළඟට අලලුණු ටික ඒ ගොවියන්ට සලකනවායි කියලා කිව්වා. අන්තිමට ගිහිල්ලා ජාවාරම්කාරියොත් එක්ක හිරගත්තා. ඊළඟට ගුරුවරුන්ගේ වැටු විෂමතාවය නැති කරනවායි කියලා කිව්වා. ඒක කරගන්න බැරි වෙලා තියෙනවා. ඊළඟට මධ්‍යම පන්තියේ ඉන්න සුළු ව්‍යාපාරිකයන්ට සහන දෙනවායි කියලා කිව්වා. මේ අයව ඇතුළ කිසිම සහනයක් දෙන්න බෑ. අන්තිමට වාහන සීනයක් ඇති කරලා ඒ සීනයත් තමුන්නාන්සල බිල දැම්මා. ඊළඟට උපාධිධාරීන්ට රැකියාව දෙනවායි කියලා කිව්වා. දැන් ජනාධිපතිතුමා කියනවා දා උපාධිධාරීන් ඔක්කොම ගෙදර ගිහිල්ලා පාඩම් කරලා විභාග පාස් කරලා එන්න කියලා. ඒකින්ද තමුන්නාන්සල මේ රටේ සම්ද දීපු විශාල සමාජ තීරු තරහ කරගෙන ඉන්නේ මතක තියාගන්න. ඒක හොඳට ගන්න. ඒ සමාජ තීරු තරහගත කරගත්ත හින්දා තමයි අර බලපාලන මැතිවරණයේදී ඡන්ද ලක්ෂ 23ක් අහිමි වුණේ කියන එක මතක තියාගන්න. ඒ හින්දා දැන් තමුන්නාන්සලා 159ක් තරහ කරගෙන ඉන්නේ. ඇයි දන්නවද? ඒ 159 පඩි ටික ගන්න හින්දා. දැන් ඒගොල්ලොමුත් තරහ වෙලා ඉන්නේ. අද ඡන්දෙ දෙයි. නමුත් අපිට ඇහෙනවනේ එළියේ කතා කරන දේවල්. ඒ හින්දා ඒ 159ක් තරහ කරගෙන ඉන්නේ කොයි වෙලාවෙ? ඒගොල්ලෝ හැරෙයිද දන්නේ නැහැ අනිත් පැත්තට. මොකද ඒගොල්ලන්ගේ පඩි ටිකක් යනවානේ. පළවත් account එකට. හරිද? ඒ පළවත් වල account එකට ඒගොල්ලන්ගේ පඩි යන හින්දා ඒගොල්ලන්ගුත් මේ පිටිපස්සේ ඉඳගෙන කේන්ද්‍රී ගගා ඉන්නේ. කේන්ද්‍රී ගගා ඉන්නවා අපිට ඇහෙනවනේ. එහෙන් මෙහෙන් යනකොට අපිට ඇහෙනවා. ඒ හින්දා හොඳට පරිස්සමෙන් ඉන්න. ඒකත් කෙලවන. ඒ හින්දා ගරු සභාපතිතුමනි මම අවසන් කරන්නම්. මේ 2025 26 අවුරුද්දේ තමුන්නාන්සලා මේ රටේ ඉන්න දුක්පත් ජනතාවට දරිද්‍රතාවය වැඩි කරන්න බදු පිට බදු ගහලා තියෙනවා. ඒ බදු ගැහිම උඩම මේ රටේ සමාජ පතිරු වල ඉන්න ඇති නැති පරතරය වැඩි වෙලා තියෙනවා. දරිද්‍රතාවය වැඩි වෙලා තියෙනවා. ඒ හින්දා 26 අවුරුද්දේ ජනතාව පාරවල් වලට එන එක තමුන්නාන්සලා නවත්තන්න බෑ. ඒ ජනතාවත් එක්ක සමගි ජන බලවේගය ඒකට නායකත්වය දෙනවා කියමින් මගේ වචන ස්වල්පව අවසන් කරනවා. බොහොම ස්තුතියි.